මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිවස්තුමක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, අයෝගේ යුඤ්ජමත්තානං යෝගස්මින් ච අයෝජයං, අත්ථං හිත්වා පියග්ගාහි පිහේ තත්තානු යෝගිනං, මාපියේහි සමාගංචී අප්පියේහි කුදාචනං, පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණං ච දස්සනං, තස්මා පියං කෛරාථ පියාපායෝ හි පාපකෝ, ගන්ථාතේසං නවිජ්ජන්ති යේසං නත්ථ ති පියාපියන්ති. සදහවත් පින්නතුනි, ප්‍රියයන්ගෙන් වෙන්වීමටවත් අප්‍රියයන් සමග එක්වීමටවත් අපි කවුරුවත් කැමති නැහැ. නමුත් මේ අවස්ථා දෙකටම මූණපාන්න සිද්ධ වීමෙන් අපි බොහෝ විට දුකටපත් වෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛාර්ය සත්‍යයට මේ කාරණා දෙකත් ඇතුළත් කර වදාළේ ඒක නිසායි. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඒ දෙයාකාර දුකෙන් මිදෙන මාර්ගයත් අපට පැහැදිලි කර වදාලා. දැන් අද මේ මාතෘකා කළ ගාථා වලිනුත්, ඊට අදාළ නිදාන කතාවිනුත් මේ හා සම්බන්ධ යම් යම් වැදගත් කාරණා, අපේ ජීවිතවලට වැදගත් වෙන කාරණා එකතු කරගන්න පුළුවන් වේවි. මේ ගාථා තුන බුදු පියාණන් වහන්සේ වදාළේ පැවිදිව හිටපු තුන් දෙනෙකුගේ යම් යම් වැරදි පැවතුම් මුල් කරගෙන. සැවැත් නුවර එක පවුලක දෙමව්පියන්ට එකම ප්‍රියමනාප පුතෙක් හිටියා. එක දවසක් දා මේ ගෙදර දානිකට වැඩම කළ සංඝයා වහන්සේලා පැවැත් වූ අනුමෝදනා බණක් අහලා මේ ළමයා පැවිදි වෙන අදහසක් ඇති කරගෙන මව්පියන්ගෙන් අවසර ඉල්ලුවා. මව්පියෝ අවසර දුන්නේ නැහැ දරුවට තියෙන අල්ම නිසා. පුතා කල්පනා කළා අම්මලා තාත්තලාට හොරෙන් ගිහිල්ලා මම පැවිදි වෙන්න ඕන කියලා. මේ අදහස තේරුම්ගෙන වගේ පියා ගෙදරින් යනකොට මවට පවරනවා මේ දරුව බලා ගන්න කියලා. මව ගෙදරින් යනකොට පියාට පවරනවා දරුවා රැක බලා ගන්න කියලා. එක දවසක් දා පියා ගෙදරින් පිට වෙලා ගිහිච්ච අවස්ථාවක මව ගෙදර දොරකඩ ළඟ දොරකඩ එක උළුහව කඳකට හේතු වෙලා අනිත් උළුහව කඳට පය තියාගෙන නූල් කටිනවා. හිතා ගන්න පුළුවන් හරියට අර දරුවට පිට යන්න බැරි වෙන විදියට වගේ හිර කරගෙන වගේ ආරක්ෂා කිරීම එතනුත් හැංගෙනවා. ඉතින් මේ දරුවා මේ පුතත් කල්පනා කරා අම්ම රවට්ටලා හරි මං ගිහිල්ලා පැවිදි වෙන්න ඕන කියලා. අම්මේ ටිකක් පය ඈත් කරන්න මට වැසිකිලියන්න ඕන කියලා එළියට ගිහිල්ලා විගහට දුවලා ගිහිල්ලා සංඝයා වහන්සේලාගෙන් අවසර ලබාගෙන පැවිදි වුණා. පියා ගෙදර ඇවිල්ලා මවගෙන් අහනකෝ අපේ පුතා කියලා. ඔන්න මේ පැත්තේ හිටියා කියලා මව කිව්වා. බලන්න බලන්න ඕනේ. පස්සේ සමහරට විහාරයට යන්න නැtei කියලා ගිහිල්ලා බලනකොට ඔන්න පැවිදි වෙලා ඉන්නවා දැකලා අනේ පුතේ මාව නසන්න එපා කියලා නොයෙකුත් විදියට කන ලව් කරා. නමුත් ඒ ළමයා ගෙදර එන්න කැමති වුණේ නැහැ. ඉතින් පියාත් කල්පනා කර මට පුතා නැතුව ඉඳලා වැඩක් නැහැ. මාත් මහණ වෙන්න ඕන කියලා. ඔන්න පියාත් මහණ වුණා. අම්මා බලාගෙන ඉන්නවා මේ දෙන්න එනකන් පුතයි තාත්තයි. පරක්කු වෙනකොට හිතුවා සමහරට විහාරයට යන්න නැtei කියලා. ගිහිල්ලා බලනකොට මේ දෙන්න පැවිදි වෙලා. මේ දෙන්න නැතුව මං ගෙදර ඉඳලා මොකටද කියලා එයාත් ගිහින් පැවිදි වුණා. මෙහිනවරට ඔන්න දැන් තුන් දෙනාම පැවිදි වෙලා. පැවිදි වුණාට මොකද මේ අය මුළු දවසම ගත කරේ එක්කෝ විහාරේ එක්කෝ අර මෙහිනවරේ එකට එකතු වෙලා නිතර කතාවේදීලා ඉන්නවා. එකිනෙකාට ඔවුනොවුන් නොදක ඉන්න බැරි තත්ත්වයක් ආවා. සමාහිත අර දරුවට අර කලින් තිබුණු නෙක්ඛම්මියත් නැති වෙන්නේ නැති මව්පියන්ගේ ඒම නිසා. ඉතින් මේකෙන් අර සංඝයා වහන්සේලා අතරත් මෙහිනවරුන් වහන්සේලා අතරත් අනෙකුත් විදිහේ විවේචන ඇති වුණා. මේ අය දවස පුරා අල්ලාප සල්ලාපේදී ඉන්නවා කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට මේ කාරණේ පැමිණිලි කරාම බුදුරජාන් වහන්සේ මේ තුන් දෙනාටම එන්න කියලා. ඇත්තද මේ කතාව කට්ටිය මේ විදිහට දවස පුරා එක තැනකට වෙලා කතා කර කර ඉන්නවද කියලා. එතකොට මේ අය කියනවා ස්වාමීනි එහෙම තමයි අපිට මේ එකිනෙකා නැතුව ඉන්න බෑ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ ආවාද කළා ඔය ප්‍රිය භාවය නිසා තමයි මේ ඔක්කොම කරදර වෙන්නේ. මේ මහණ වුණාට පස්සේ ගිහි ගෙයි වගේ ගේහසිත ප්‍රේමයට ඉඩක් නැහැ. ඒක නිසා ඒ වැඩේ යෙදෙන්න ඕන කියලා මේ විදිහට අවවාදාත්මකව මෙන්න මේ ගාථා තුන වදාලා අපි මේ මාතෘකා කළ ගාථාවල්. අයෝගේ යුංජ මත්තානං යෝගස්මින්ච අයෝජයන් අත්තං හිත්වා පියක් ගාහි පිහේ තත්තානු යෝගිනම් නොයදී යුත්තෙහි යෙදෙන්නා වූද යෙදී යුත්තෙහි නොයදෙන්නා වූද තමාගේ යහපත අතහැර ප්‍රිය දෙයල්ලා ගන්නා උත්තනතාට යම් දවසක නියම පැවිදි ජීවිතයේ යෙදෙන්න අය දැකලා ඊර්ෂාවෙන් යුක්තව පසුතැවෙන්නේ සිද්ධ වෙනවා. ඕකයි සාමාන්‍ය අදහස මුල් ගාථාව. දෙවෙනි ගාථාව මා පියේහි සමාගංචි අප්පියේහි කුදාචන. පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණං ච දස්සනං. ප්‍රියයන් සමග එක්වෙන්න එපා. අප්‍රියයන් සමග කවදාවත් එක්වෙන්න එපා. ප්‍රියයන්ගේ නොදැකීම දුකක්. අප්‍රියයන්ගේ දැකීමත් දුකක්. මේ දෙවෙනි ගාථාව. මොන තුන්වෙනි ගාථාව. තස්මා පියන්න කෛරාත පියා පායෝහි පාපකෝ. ගන්ථා තේසං නවිජ්ජಂತಿ යේසං නත්ති පියාප්පියං. එම නිසා කිසිම කෙනෙකු හෝ කිසිම දෙයක් හෝ ප්‍රිය වශයෙන් සලකන්න එපා, ප්‍රිය වශයෙන් ගන්න එපා, ප්‍රිය වශයෙන් දරන්න එපා. තස්මා පියන්න කෛරාත පියා පායෝහි පාපකෝ. මොකද ඒකට හේතුව ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රිය තැනැත්තා හෝ ප්‍රිය දේ හරි තමන්ගෙන් වෙන්වුණාම ඒක තමන්ට මහා දුකක්, කරදරයක්, නරක දෙයක් හැටියට වැටහෙනවා. ඔන්න අවසානයේ කියන සිද්ධාන්තය. ගන්ථා තේසං නවිජ්ජಂತಿ යේසං නත්ති පියාප්පියං. යම් කෙනෙකුන්ට යම් අයට ප්‍රිය අප්‍රිය කියලා දෙකක් නැද්ද? ඒ අයට ගැට නැත. ඒ අයට ගැට කිසිත් නැත. එතකොට ගැට ඔක්කොම තියෙන්නේ ප්‍රිය අප්‍රිය නිසා කියන එකයි එතන අදහස. ඉතින් මේ ගාථා අහලා බොහොම දෙනෙක් මාර්ගඵල වලට පැමිණි බව සඳහන් වෙනවා. නමුත් අර තුන් දෙනා අනේ භාග්‍යතුන් වහන්සේ අපිට නම් වෙන්ව ඉන්න බෑ කියලා ඒ තුන් දෙනා තිවුරු ඇරලා ගෙදර ගියා. කොච්චර වෙන්විලා ඉන්න බෑ කියලා තාම ඉන්නව නෙවෙයි. කවදා හරි වෙන් වෙන්න සිද්ධ වෙන්න ඇති. අන්න නමුත් ඒක ඒ අයට හික්මෙන්න බැරි වුණා බුද්ධ වචනෙට. ඉතින් දැන් අපි මේ කතාවෙන් තවත් ගතියුතු හරය ගැන කල්පනා කරලා බලනවා නම් දැන් අපිට පේනවා දැන් වෙන කතාවල් සමහර ඒවායි බුදුරජාන් වහන්සේගේ අනුශාසනය අහලා ඒක ඵලය ලබා ගත්තා, ඒක අරමුණු කළ අය බොහෝ විට. නමුත් මෙතෙන්දී ඒක ඒ බෙහෙත ඇහුවේ නැහැ. දැන් මේ පින්නතුන් දන්නවා ওই වෛද්‍යවරු සමහර අය අජීර්ණ රෝගවලට, ආම අජීර්ණවලට බෙහෙත් දෙනවා. එක්ක උඩින් යන්න, එක්ක යටින් යන්න, එක්ක වමනෙට, එක්ක විරේකයට. දැන් මෙතන වමන කරා වගේ අන්න අර ඇල්ලුවේ නැහැ බෙහෙත, ඒ අය ගියා. ඉතින් ඒ විදිහේ මේ දෙයක් මෙතන සිද්ධ වුණේ. අන්තිමට බලනකොට අපිට පේන්නේ මොකක්ද මෙතන මේ කතාව තුලින්? අර ළමයාට තිබුණු නෙක්ඛම්මය, ඇත්ත වශයෙන් හොඳ නෙක්ඛම්ම අදහසක් තියෙන්නේ නැති. ඒකට ඉඩක් ලැබුණේ අර මව්පියන්ගේ පුත්‍ර ස්නේහය නිසා. ඒ දරුවට තියෙන ඇල්ම නිසායි ගිහිල්ලා මහාන වුණේ. ඒකම අන්තිමට පලිබෝධයක් වුණා. මේ ශාසනයේ පලිබෝධය කියන වචනේ උදන්නේ බාධක කියන අර්ථයෙන්. කරදරයේ බාධක මේ ශාසනික වචන. ඥාති පලිබෝධය කියලා එකක් තියෙනවා. නෑයන් සාමාන්‍ය දිනදා ජීවිතේ දැන් නෑයන් තමයි පිහිටට ඉන්නේ. නෑයන් තමයි ලුකුවට ඉන්නේ. නමුත් පැවිදි වුණාට පස්සේ නෑයෝ සමහර විට මහා කරදරයක්. ඒ යන නෙක්ඛම්ම ගමනට. ඒක තනිව යා යුතු ගමනක්, නිවන් ගමන. එතකොට නෑයන් කියලා කියන්නේ ඥාති පලිබෝධය කියලා කියන්නේ මොකද? ඥාතීන් එක්ක තියෙනවා සමහර විට සාංශාරික සම්බන්ධතා පිළිබඳ පමණක් නෙවෙයි, ඒවා පිළිබඳ හදාස් පමණක් නෙවෙයි, මේ ජීවිතය පිළිබඳව පවා නිකුත් ඇලුම් බැඳුම් පවා හිතට එනවා. පැවිදි වුණු කෙනාටත් නෙක්ඛම්මේ ආරක්ෂා කරගන්න අමාරුයි. ඥාති පලිබෝධය ආවාම ඒ වගේම තමයි කුල පලිබෝධය කියලා කියන්නේ ඒ ගිහි ගෙවල් එක්ක තියෙන සම්බන්ධතාව. දැන් මෙතන මව්පියන් පැවිදි වුණ නිසා කුල පලිතය නෙවෙයි ඒක, අන්තිමට ඒකම ගෙදර වුණා. මේ තුන් දෙනාට ඒ පැවිදි භූමිය ගෙදරක් කරගත්ත අන්තිමට. ඔන්න විදිය දෙයක් උනේ. ඉතින් මේයින් අපිට පේනවා ඒ පැවිදි භවයේ වටිනාකම් වෙනයි, නෙක්ඛම්මය ආරක්ෂා කර ගැනීමට ඒක අවශ්‍ය වෙන බව. ඊළඟට අච්චර අර ආරක්ෂා කර, දරු ආරක්ෂා කරන්න උත්සාහ කරලත් අර ළමයා පැනලා ගියා. නමුත් ඒ නෙක්ඛම්මය සම්පූර්ණ කරගන්න ලැබුණේ නැහැ. මව්පියම අන්තිමට තමන්ට බාධා බවට පත් වුණා. ඉතින් ඒ වගේම දැන් ඒ කථාන්තරයෙන් අපට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මතු කළ දැක්වුවා ඒ කථාන්දව ආශ්‍රයෙන් අර ප්‍රිය භවයේ ගෙහසිත ප්‍රේමේ, ගෙහසිත ප්‍රේමය කියලා කියන්නේ ගිහි ගෙට අයිති ඒ ඔවුන් අතර තියෙන ප්‍රේමය, මාතෘ ප්‍රේමය, පිතෘ ප්‍රේමය, පුත්‍ර ප්‍රේමය කියලා හැම තියෙනනේ, පුත්‍ර ස්නේහය. ඔවා ඒ තුලින් ඇති වෙන කරදරේ නිවන් ගමනට ඒවා බාධක වෙන බව. මේ ගාථාවලත් බොහොම ගැඹුරු අර්ථ රාශියක් තියෙනවා. මේ ගාථාවල විග්‍රහ කරනවා නම් දැන් මෙතන එකපාරටම තේරෙන්නේ නැති වචන තියෙන්න පුළුවන්. අයෝගේ යුංජ මත්තාණං. අයෝගේ කියලා කියන්නේ නොයදිය යුත්ත. නොයදිය යුත්ත කියන එක ශාසනික අර්ථයෙන් දක්වන්නේ අයෝනිසෝ මනසිකාර කියන වචනයෙන් දක්වනවා. පැවිද්දන්ට අයිති මෙනෙහි කිරීම ක්‍රමයක් තියෙනවා. නිසියාකාර මෙනෙහි කිරීම. අනිසි මෙනෙහි කිරීමයි මෙතන. එතකොට මේ කියආපු යම්කිසි කෙනෙක් නොයදී යුත්තේ යෙදෙනවා නම් කියලා කියන්නේ අන්න අර වැරදි මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම වැරදි මෙනෙහි කිරීම තුලින් තමයි අනිත් පැවතුම් ඔක්කොම එන්නේ. ඒ මව්පියන්ට තියෙන ඇල්ම නිසා හෝ ඒ අර ළමයාටත් පැවිද්ද ගෙනියන්න බැරි වුණා. ඊළඟට ඒ වගේම යෝගස්මින්ච අයෝජයන්. යෝග කළ යුත්තේ පිළිබඳව හරියට යෙදෙන්නේ නැහැ. යෝග කියලා කියන්නේ මේ ධර්මයේ යෝග කර්මය කියන්නේ ඇත්ත වශයෙන්ම අන්න අර බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න යෝනිසෝ මනසිකාර කියලා කියන නිසියාකාර මෙනෙහි කිරීම. මේවා යම්කිසි ක්ලේශ ආදියක් ඇති වුණාම පිටත බලන්නේ නැතුව ඇතුළත බලන්න ඕන. මේවා කොහෙන්ද පටන් ගත්තේ කියලා. පටන් ගත්තේ ඇතුළේ. යෝනිසෝ කියලා කියන්නේ ඒකයි. පටන් ගත්තු ප්‍රභව ස්ථානය ගැන බලන්න ඕන. එහෙම බලලයි හරියාකාර තේරුම් ගන්නේ තමන්ගේ අඩුපාඩුකම්. ඉතින් ඒ අයෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් යෝනිසෝ මනසිකාරය අතහැරියානම් ඒකේ යෙදෙන්නේ නැත්නම් ඒ වගේම අනිත් එක තමයි අත්තං හිත්වා පියග්ගාහයි. අත්ත කියලා කියන්නේ මොකද්ද? ශාසනාර්ථය. ශාසනාර්ථය සීල සමාධි ප්‍රඥා වැඩි වීම. නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒ වැඩේ අතහැරලා පියග්ගාහයි ප්‍රිය දේ අල්ලගත්තා. මොකද්ද ප්‍රිය දේ? අම්මා තාත්තා. ඒ යමෝපියන්ට නම් ඒ දරුවා. ඉතින් අන්න ප්‍රිය ඒක අල්ලගත්තු නිසා යහපත පිළිබඳ අදහස අතහැරලා ප්‍රිය දේ අල්ලා ගැනීම නිසා අන්තිමට ඒ අයට වෙන්නේ ඇත්තේ මොකක්ද කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කළ ගාථාවේ අගපදයෙන්ම කියනවා. පිහේ තත්තානු යෝගිනම් කියලා කියන්නේ ඔන්න ඒ යම් අවස්ථාවක ඒ තුන් දෙනා අපි හිතමු ගෙදර ගිහිල්ලා ඉන්න අවස්ථාවක අර තමන් මේ ටික කලක නමුත් ඇසුරු කළ සංඝයා වහන්සේලා බණ භාවනා කළ රහත් වෙලා ඒ බොහොම උතුම් ලෞතර සුවය ලබාගෙන ඉන්නවා කියලා දැනගත්තාම ඔන්න තමන්ට ඊර්ෂ්‍යා සහිතව පසුතැවෙන්න සිද්ධ වෙනවා. අනේ අපිට මේ අවස්ථාව නැති වුණානේ. හොඳ වටිනා අවස්ථාවක් ලැබිලා එක ගිලී ගියා නේද? අන්න ඒකයි අර අවසාන පදින් කියවෙන්නේ. පිහේ තත්තානු යෝගිනා. ඔන්න ඒ ටික කියලා බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරන්නේ මොකද්ද? ඒක නිසා මා පියේහි සමාගංචි ප්‍රියන් එකෙක් වෙන්න එපා. අපියෙහි කුදාචන අප්‍රියන් එක කවදාවත් එක් වෙන්න එපා. හේතුව අර ඊළඟ පද දෙකෙන් කියනවා. පියාණන්ගේ නොදැකීම පියාණන් අදස්සනන් දුක්ඛ අප්‍රියාණං ච දස්සනං අප්‍රියාණන්ගේ දැකීම දුක. අන්තිමට ඉතින් කියන්නේ ඊළඟට තස්මා පියන්න කෛරාත. එම නිසා කිසිවෙකු හෝ කිසි දෙයක් හෝ ප්‍රිය වශයෙන් ගන්න එපා. හේතුව අර යන්ගේ වෙන්වීම පියන් ඉවත් යාම නිසා තමන්ට ඒක නරක දෙයක්. පියන්ගේ ඉවත් යාම නරක දෙයක් හැටියට වැටහෙනවා. නරක වුණත් ඒක දරන්න සිද්ධ වෙනවා. ඔන්න ඊළඟට අවසාන පදතිකෙන් තමයි සනාතන සිද්ධාන්තයක් ඉදිරිපත් කරන්නේ. ගන්ථාතේ සංන විජ්ජන්ති යේ සංනත්ති පියාප්පියන්. යම් අයට ප්‍රිය අප්‍රිය ભેදයක් නැද්ද? ඒ අයට ගැටත් නැත. භව ගැට නැත. පැවැත්ම පිළිබඳ ගැට. ඉතින් ඔන්න ඔය ඒ වටිනා ගාථා කීපයක් ඒ බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුලින් අපිට පේනවා අර පුත්‍ර ස්නේහය ජයගන්න බැරි වීම නිසා අර මව්පියන්ටත් පැවිදි බිමට ඇතුළු වුණාට මොකද එයින් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. නමුත් හොඳ ආදර්ශවත් කථාන්තරක් තියෙනවා අපේ ධර්මයේ. මේ ධර්ම කථාන්තර අතර ඒවා දැන් ඒක අවස්ථාවක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. සංගාමජි කියලා හාමුදුරු නමක් හිටියා ශාසනයේ පැවිදි වෙලා. මේ සංගාමජි හාමුදුරුවෝ ඈත විවේකයකට ගිහිල්ලා භාවනා කළ රහත් වෙලා භාග්‍යතුන් වහන්සේ දැකීමට ජේතවනාරාමයට වැඩම කළා. සංගාම ජිහාමුදුරු පැමිණිය බව අහන්න ලැබුණා සංගාම ජිහාමුදුරුවන්ගේ පුරාණ භාර්යාව. පුරාණ දුතීකා කියලා කියන්නේ ඒ කලින් භාර්යාව. දරුවත් වඩාගෙන ආවා සංගාම ජිහාමුදුරුව බලන්න. එනකොට සංගාම ජිහාමුදුරුව එලිමහනේ දහත්යට භාවනාවේ වැඩ ඉන්නවා. මේ තැනැත්ති අර දරුවා අරගෙන ඇවිල්ලා සංගාම ජිහාමුදුරුවන්ට කියනවා, මම මේ දරුවගු ඇති අම්මා කෙනෙක්, මාව පෝෂණය කරන්න කියලා කිව්වා. සංගාම ජිහාමුදුරුව බැලුවත් නෑ, භාවනාවේ වැඩෙන් කිනා. දෙවෙනි වරටත් කිව්වා. ඒත් නෑ. තුන්වෙනි වරටත් කිව්වා. ඒත් නිශ්ශබ්දව භාවනාවේ වැඩ ඉන්නවා. එතකොට මේ තැනැත්ති මොකද කළේ? ඒ දරුවා ඉස්සරහින් දමලා, මෙන්න මහන ඔබේ දරුවා පෝෂණය කරන්න කියලා යන්න වගේ හැරිලා ගියා. ටික දුරක් ගිහිල්ලා හැරිලා බැලුවා. බලනකොට සංගාම ජිහාමුදුරුව අර දරුවා දිහා බලන්නේවත් කතා කරන්නේවත් නෑ. අර හිටියා වගේම. එතකොට මේ තැනැත්ති ආපහු ඇවිල්ලා මේ මහණුන්නාන්දේලාට දරුවා ගැනවත් ඇල්මක් නැහැ කියලා අර දරුවත් අරගෙන යන්න ගියා. මේක බලාගෙන හිටියා බුදු පියාණන් වහන්සේ දිවැසි. දිවැසින් බලාගෙන හිටියා මේ සිද්ධිය. බලාගෙන ඉඳලා එක්තරා ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා කියලා කියනවා. මොකද්ද ප්‍රීති වාක්‍ය? ආයන්තින් නාභිනන්දති පක්කමන්තින් නසෝචති සංගා සංගාමජින් මුත්තං තමහං භූමි බ්‍රාහ්මණ. පැමිණෙන්නා වූ තමන්ගේ පුරාණ භාර්යාව දැකලා සතුටුුනෙත් නැහැ. ඇය යනකොට ශෝක කළෙත් නැහැ. බැන්මෙන් මිදුනා වූ සංගාමජී නමට මම නියම බ්‍රාහ්මණයකයි රහතන් වහන්සේ කෙනෙක්යි කියමි කියලා බුදුරජාන් වහන්සේ ප්‍රීති වාක්‍ය පාන. අන්න අර හොඳ ආදර්ශයක් එතන. අර පුත්‍ර ස්නේහය, අතීත ඇලුම් බැඳුම් ඒවා මොකක්වත් නැහැ. මධ්‍යස්ත වුණ උපේක්ෂාව. ඒකයි එතකොට ඒ පැවිදි ජීවිතයට අදාළ පැවැත්ම. දැන් ඊළඟට අපි මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මේ ප්‍රිය අප්‍රිය දෙකම අතහරින්නේ කියාපු එක. ඒක ගැනත් අපි හිතල බලමු. ඇත්ත වශයෙන් දැන් ආරම්භක වශයෙන් අපි බලනකොට හිතාගන්න තියෙන්නේ ප්‍රිය කියන වචනය ප්‍රිය කරන්නත් නරකයි. අප්‍රිය කියන වචනේ අප්‍රිය කරන්නත් නරකයි. ඒ දෙකෙන්ම බේරිලා මධ්‍යස්ත තත්වයකටපත් වෙන්න ඕන. ප්‍රිය දේ පිළිබඳව ප්‍රියකමක් තියෙනවා. අප්‍රිය දේ පිළිබඳව අප්‍රියකමක් තියෙනවා. ඒ දෙක වෙනුවට උපේක්ෂාවකුයි අත්‍යවශ්‍ය වන්නේ. ඒ මෙතන අර ගැට වැටෙනවා කියලා කිව්වේ මොකද? දැන් සතිපට්ඨාන සූත්‍රය එහෙම කියලා තියෙනවා. ලෝකේහි යම් දෙයක් පිය රූපං සාත රූපං කියන වචන දැක්වනවා. යම් දෙයක් ප්‍රිය ස්වરૂපයක්ද සුවදායක ස්වરૂපයක්ද අන්න එතන තමයි තණ්හාව උපදින්නේ, තණ්හාව ලැබගන්නේ. තණ්හාව උපදින්නේ, තණ්හාව ලැබගන්නේ තමන් ප්‍රිය හැටියට හිතන දෙයයි. එතකොට ඒක නිසා තමයි මේ ප්‍රිය වචනය, ප්‍රිය කියන දේ අපි සාමාන්‍යයෙන් කවුරුත් ප්‍රියයි. නමුත් ඒක භයානක දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. මේ ප්‍රිය භව තුල සංසාරයේ බැඳීම් ගැට වැටෙනවා. කොහොමද ඒ ගැට වැටෙන්නේ? අර තණ්හාව සමහර විට හඳුන්වලා තියෙනවා මැහුම් කාර්යයක් හැටියට. මේ තණ්හාවෙන් තමයි මේ ගැට වැටෙන්නේ. මේ ගැට වැටීමට උපකාර වෙන්නේ තණ්හාව ළඟට තියෙන උපාදානය. එතකොට අර ප්‍රිය රූප, ප්‍රිය ස්වરૂපය ඇති දේ පිළිබඳව තණ්හාව ඇති වෙනවා. තණ්හාව තුලින් උපාදානය කියලා කියන අල්ලා ගැනීමක් වෙනවා. ඒ අල්ලා ගැනීම තුලින් තමයි භව ගැට වැටෙන්නේ. දැන් ඔය මහාන කොට ගොතන කොට එහෙම ඒ ඇදලා ගන්නවනේ මැහිමේදී ඇඳි කටුව දාලා හැම ඇදලා ගන්නවා ගැටයක් වැටෙනවා එතන. ඔන්න ඒ විදිහේ දෙයක්. ඒක නිසා තමයි තණ්හාව මැහුම් කාර්යයක් කියලා කිව්වේ. එතකොට තණ්හාවේ පමණක් නෙවෙයි ප්‍රිය දේ පිළිබඳව පමණක් නෙවෙයි ගැට වැටෙන්නේ. අප්‍රිය දේ පිළිබඳවත් ගැට වැටෙනවා. දැන් මේ පින්නතුන් හොඳට අහලා තියෙනවා ඔය දේවදත්ත බෝධිසත්ව වෛරය ඇත්ත වශයෙන් අර සේරි වාණිජ ජාතකයේ ඒ සේරි වාණිජ වෙලෙන්දා කච්චපුට වෙලෙන්දාත් එක්ක ඒ අර රත්රන් තලිය රන් තලිය නැතිවීමේ තුලින් ඇති කරගත්තු ද්වේෂය වැලි අවුරක් කලන් මේ තරම් මම පලිගන්න ඕන කියලා. අන්නේ එතකොට අප්‍රිය දේ තුලින් පටික කියලා කියන එතන පලිගැනි එතනත් ගැට වැටෙනවා. එතකොට ප්‍රිය දේිනුත් ගැට වැටෙනවා, අප්‍රිය දේිනුත් ගැට වැටෙනවා. රාග ද්වේෂ කියන දෙපැත්තෙන්ම ගැට වැටෙන බවයි මෙතනින් අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ගැට වැටීම නතර කරගන්න ක්‍රම යම් යම් අවස්ථාවල සංඝයා වහන්සේලාට වදාලා නමුත් අපිට හිතා ගන්න තියෙන අපටත් ඒ වයින් ගත යුතු දේවල් තියෙනවා කියලා මේ ගිහිපින්වතුන්ට පවවා. දැන් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ දැන් ප්‍රිය භාවය නිසා ඇතම් කෙනෙකුට ඒවා පිළිබඳ ආසාවල් ඇති වෙනවා. අප්‍රිය භව නිසා පිළිකුල් බවක්, එපාකමක් ඇති වෙනවා. මේක ජයගන්න මාර්ගය හැටියට දක්වනවා මහණෙනි යම්කිසි මහණකු විසින් විටින් විට මෙන්න මේ විදිහට මේ විදිහේ ප්‍රතිපත්තියක් මේ විදිහේ සිතුම් චින්තනයක් ඇති කරගන්න. මොකක්ද? විටින් විට නොපිළිකුල් දේ පිළිබඳව පිළිකුල් සංඥාව ඇති කරගෙන වාසය කරන්න. මම මේ අවස්ථාවේ නොපිළිකුල් දේ පිළිබඳව පිළිකුල් සංඥාව ඇති කරගෙන වාසය කරනවා කියලා එහෙමත් ඒකත් අභ්‍යාසයක් වශයෙන් කරන්න. තවත් විටක පිළිකුල් දේ පිළිබඳව නොපිළිකුල් සංඥාවත් ඇති කරගෙන ඒකත් පුරුදු කරන්න. ඊළඟට තුන්වෙනුව දක්වනවා නොපිළිකුල් දේ පිළිබඳවත් පිළිකුල් දේ පිළිබඳවත් පිළිකුල් සංඥාව ඇති කරගන්න. හතරවෙනුව දක්වනවා පිළිකුල් දේ පිළිබඳවත් නොපිළිකුල් දේ පිළිබඳවත් නොපිළිකුල් සංඥාව ඇති කරගන්න. පස්වෙනුව දක්වනවා පිළිකුල් බවත් නොපිළිකුල් බවත් දෙකම අතහැරලා උපේක්ෂාවෙන් මධ්‍යස්තව සිහි නුවණින් යුක්තව වාසය කරන්න. ඔය කියපු පහෙන් අර තුන හතර වැඩියට පේන්නේ නැති වෙන දෙක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මුල් දෙක අපි තේරුම් කරොත් මෙහෙමයි කියන්න පුළුවන්. මෙහෙමයි තේරුම් ගන්න වෙන්නේ. අර නොපිළිකුල් දේ පිළිබඳව පිළිකුල් සංඥා ඇති කරගන්න කියන්නේ මොකද? දැන් කෙනෙකුට රාගය ඇති වෙන්නේ, ලෝභය ඇති වෙන්නේ ප්‍රියමනාප දෙයක් නේ. ඒක පිළිකුල් නැහැ. ප්‍රිය රූපයක්, ලස්සන රූපයක් තියෙන ඕක පිළිකුල් නැහැ. නමුත් ඒක පිළිබඳව උත්සාහයෙන් පිළිකුල් සංඥා වඩන මොකද හේතුව? මගේ හිත රාගයට යට නොවේවා කියන ප්‍රාර්ථනාවෙන්. අන්න එතකොට ප්‍රායෝගික අර්ථයක් සඳහායි මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ. සංඝයා වහන්සේ කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ලැබෙන අවස්ථා ඉදිරිපත් වෙන අවස්ථාවලදී ඒ අවස්ථා ජයගන්න කළ යුතු ශික්ෂණයක් හැටියටයි මෙතන මේ දක්වන්නේ. එතකොට අර නොපිළිකුල් දෙයට අපි පිළිකුල් බව ආරෝපණය කරන්නේ මොකද? හිත පුරුදු කරගන්නවා. දැන් ඒකම තමයි මේ පිනකින් දන්නවා අසුභ සංඥා කවුරුත් අහලා තියෙනවනේ අසුභ භාවනාව කියලා. ඇතම් කෙනෙක් මේ දැන් මේ කාලේ කියනවා ඇහෙනවා මේ අසුභ භාවනාව මේ මොකද දැන් යන්නේ බොහෝ විට භවය වඩන විදිහේ සංකල්ප ලෝකයේ තියෙන. ඒක නිසා මේ ලෝකේ නැති වෙයි කියලා බයට දෝ මේ අසුභ භාවනාව ගැන පිළිකුලක් ලොකු පිළිකුලක් ඇති කරගෙනත් තියෙන සමහර. නමුත් බුදුරජාණන් වහන්සේ නම් කියනවා අන්න අර රාගය මර්ධනය කර ගැනීමට තුනී කර ගැනීමට නැති කර ගැනීමට අසුභ භාවනාව වැඩි යුතු බව. ඒකයි පළමුවෙන් කියන්නේ. ඊළඟ දෙවෙනි කාරණේ මොකද්ද? පටික්කුලේ අපටික්කුල සංඥා. පිළිකුල් සහිත දේ පිළිබඳව නො පිළිකුල් සංඥාව. ඒ පිළිකුල් එක සමාහෙට පුද්ගලයක් වෙන්න පුළුවන්. මට එයා දකින්නවත් ඕනේ නැහැ. ඒවට කියන්නේ වචනක් දන්නවනේ. මට තවත් දකින්නවත් ඕනේ නැහැ කියලා ඒ තරමට එපාකම ඇති වෙනවා සමහරුන් ගැන. අන්න ඒ බඳු අවස්ථාවල නොපිළිකුල් බව ඇති කරගන්නවා. ඒ කියන්නේ ද්වේෂයත් දේශයනත් ගැටවැටෙන නිසා. අනිත්‍යර මිශ්‍ර අවස්ථාවල් එකතියුම් සියුම්ව තියෙන්නේ. ඒ විදිහේ මිශ්‍ර වශයෙන් අභ්‍යාස කරන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. පිළිකුල් නොපිළිකුල් දෙක පිළිබඳවත් පිළිකුල් සංඥාව ඇති කරගන්නවා. නොපිළිකුල් පිළිකුල් දෙක පිළිබඳවත් පිළිකුල් සංඥාව. ඒක අපි නිදසුන් වශයෙන් කියනකොට යම් අවස්ථාවක සමාහිත තීරියි. අවසාන අවස්ථාව තමයි අග්‍රම වැදගත්ම දේ. ඒ කියන්නේ පිළිකුල් බවත් නොපිළිකුල් බවත් කියන ඒ ආකල්ප දෙකම ඉවත් කරලා උපේක්ෂාවෙන් මධ්‍යස්ත සිහිනුවණින් යුතුව වාසය කරනවා. එතකොට ඒකේ ආනිසංසය මොකක්ද? රාගයත් නැති කරගන්න උපකාර වෙන එක, ද්වේෂයත් නැති කරගන්න උපකාර වෙනවා, මෝහයත් නැති කරගන්න උපකාර වෙනවා. අන්න එතකොට රාග දෝෂ මෝහ තුනම නැති වෙනවා අර අන්තිමටම කියාපු අවස්ථාවේ. තව ටිකක් ඕනනම් මේක සුද්ධ කරන්න බලනවා නම් අපි දැන් කියන්න පුළුවන් ඔන්න අර මුල් කාරණිය පිළිබඳව නොපිළිකුල් දේ පිළිබඳව පිළිකුල් සංඥාව ඇති කර ගැනීමට උපකාර වෙන මාර්ග හැටියට දක්වනවා අසුභ භාවනාවත් අනිත්‍ය සංඥාවත්. අසුභ භාවනාවෙනුත් පුළුවන් නොපිළිකුල් දේ පිළිබඳව පිළිකුල් බවක් ඇති කරගන්න. අනිත්‍ය සංඥාවෙනුත් පුළුවන්. ඔය ලස්සනට හිටියට කී දවසක් කොහොම හිටින් තින්දිද? ඊට පස්සේ ඉතින් ඇයි හරිය කියන්න ඕනේ නැහනේ. අන්න ඒ ටික අනිත්‍ය සංඥාවට නඟලා ඒ අර හිත ඈතට යන්න නොදී එතනින් නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒකයි ඒ අනිත්‍ය සංඥාවත් උපකාර වෙන්නේ. ඊනාට අර පිළිකුල් දේ පිළිබඳව නොපිළිකුල් බව අපි හිතමු පුද්ගලයෙක් පිළිබඳව කියලා. එතෙන්දී මෛත්‍රිය උපකාර වෙනවා. මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය භාවනාවේ ඉහළම අඩි හැටියට දක්වන්නේ සුභ සංඥාව. හැම දෙයක්ම බලන බන්නේදී සුභයි. එතකොට අර අසුභ හැටියට නරක හැටියට දක්ව පුද්ගලයා සුවපත් වේවා කියන හිතවිල්ල තුලින් එයා සැපයට කැමති කියන හිතවිල්ල තුලින් අන්න අර නොපිළිකුල් බවකට පත් කරගන්නවා. ඒක අර ද්වේෂය ඉවත් කර ගැනීමට. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා ධාතු සංඥාවට දානවා. මෙතන තියෙන ධාතු හතරම තමයි එතනත් තියෙන්නේ. ඉතින් ඒ විදිහට මධ්‍යස්ථ බවට ගේනවා. ඔන්න ඒ අර ද්වේෂය ජය ගැනීමට උපකාර වෙන ක්‍රම දෙකක් එතන දක්වනවා. අර මිශ්‍ර අවස්ථාවල් ඇත්ත වශයෙන් ටිකක් ව්‍යාකූල වෙන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල් වල ඔය තමන් ගන්න පත්තිගානේ මොකෙක් හරි සතෙක් වෙඩිලා තියෙන එක කොච්චර වුණා ඉසකෙස් ගහක් වෙන්නත් ඇති. ඔබට සමහර විට කෑ ගහන්න යනවා. අන්න එතකොට අර පිළිකුල් දේ පිළිබඳව නොපිළිකුල් සංඥාවක් ඇති කර ගන්නවා. පත්තිගානේ වැටිච්ච ඒ තමන්ගේ භාර්යාවගේ කෙස් ගහක් වෙන්න පුළුවන්. ඒකට වැටුනහම ඒක ප්‍රිය නෑනේ. ඉතින් අප්‍රිය දෙයක් නමුත් ඒකට කෑ ගහන්න යන්නේ නැහැ. ඒක පැත්තකට ගන්නවා. ඒක පිළිකුල් දේ පිළිබඳව නෝ පිළිකුල් සංඥාවක් ඇති. එහෙම නැත්නම් වෙන සතික් වැටිලා ඉන්නවා. මොකෙක් හරි මැරිච්ච සතෙක්. ඒකටත් ඉතින් ඒකට ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ. පිළිකුල් බවක් ඇති කරගන්න ඒක පැත්තකින් තියෙනවා. ආහාරය නරක වෙන තරමට නැත්නම්. අන්න ඒ විදිහේ අර හිත ද්වේෂයට යන අවස්ථාවල් නතර කරගන්න එහෙම ඇති තියෙනවා. දැන් සමහර විට අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔය වෛද්‍යවරුන්ට එහෙම තමන්ගේ වෘත්තියට අදාළව රෝග පරීක්ෂාවේදී සමහර විට අර දෙපැත්තෙම හිත ආරක්ෂා කරගන්න වෙනවා. මතු පිටින් බොහොම රූප සම්පන්න අය වෙන්න පුළුවන් රෝගී. ඒකෙනුත් ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට රෝගිය විස්තර කියලා බලනකොට අනිත් පැත්තේ විවච්ඡේදනය කරන සත්කම් කරනකොට ඒක ඒ අනිත් ඒකත් එපාකමක් වෙනවා. ඒ දෙකෙන්ම හිත ආරක්ෂා කරගෙන මධ්‍යස්ථවයි. රෝග නිදාණිය සෙවීමේදී රෝග වලට සත්කම් කිරීමේදී වෛද්‍යවරුන්ටත් ඒක අවශ්‍යයි. ඒකට මා සාමාන්‍යයෙන් ඔය පැවිදි ජීවිතේට පමණක් නෙවෙයි අවස්ථානුකූලව අර විදියට නොපිළිකුල් දේ පිළිබඳව පිළිකුල් දෙයක් පිළිකුල් සංඥාව ඇති කරගන්නවා රාගය ඉවත් කර ගැනීමට පිළිකුල් දේ පිළිබඳව ඇති කරගන්නවා නොපිළිකුල් සංඥාව ඒ අර කෙනෙක් සුවපත් කිරීමේ හොඳ අදහසයි. සාමාන්‍ය කෙනෙක් කුට අතපත ගන්නවත් පාකමක් ඇති වෙන විදිය දේවල් ඔය සත්කම් කරන ඒ දොස්තරලට අතපත ගන්න වෙනවා. අන්න ඒ විදිය ඒ ශික්ෂණය මෙතන මේ කියපු ශික්ෂණය ඒ අයටත් උපකාර වෙනවා. අන්තිමට තියන්නේ එතකොට උපේක්ෂාවයි මේ උතන තියෙන ධාතු හතරයි කියන ඔය කතන්තරය. ඔන්න ඔය විදිහට අපිට කල්පනා කරලා බලනකොට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඔන්න ප්‍රිය අප්‍රිය දෙක තුල වෙන පටලැවිලි ටිකයි බුදුරජාණන් වහන්සේ මතක් කරේ. ඒව තමයි ගැට. ලෝකයේ තියෙන තරම් ගැට ඔය නිසාය වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසාම තමයි දැන් මේ පින්නතුන් සමාවිත අහලත් ඇති මේ ගිහි පින්නතුන්ගේට අදාළ බණ භාවනා ගැන කියනකොට ඔය අභින්න පච්චවෙක්ඛිතබ්බ සූත්‍රය කියල එකක් තියෙනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ස්ත්‍රියක හෝ වේවා පුරුෂයක හෝ වේවා ඕනෑම කෙනෙකු විසින් නිතර මෙනෙහි කළ යුතු නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණා පහක් දක්වපු තැනක එකක් තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මාගේ ප්‍රියමනාප හැම දෙනාගෙන්ම මට වෙන් වෙන්න සිද්ධ වෙනවා වියෝ වෙන්න සිද්ධ වෙනවා කියලා හිතවිල්ල නිතරම අතු කරගන්නේ කියලා කියන මොකද ඒකට හේතුව එතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ. ඒක තුලින් වෙන ඒකේ ආනිසංසය මොකක්ද? සත්වයින්ට ප්‍රිය අය පිළිබඳව චන්දරාගයක් තියෙනවා. ඒ චන්දරාගයේ දැඩිවීම නිසා සත්වයින් සමහර විට කයින් වචනෙන් මනසින් දුසිරිතේ ඇතිරෙනවා. එතකොට ඒ සීමාව ඉක්මවල යන ඒ විදිහේ ඒ රාගී සිතිවිලි ඒවා පාලනය කරගන්න උපකාර වෙන අන්න අර ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන් වෙන්න වෙනවා කියන හිතිවිල්ල නිතරම එනෙහි කිරීම. ඒක ගිහියන්ටත් ගිහි පැවිදි ભેදයක් නැතුව තම කෙනෙකු විසින් පුරුදු කළ යුතු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒකට තවත් දැන් මේ පින්නතුණු තුය කතාන්තරත් අහන්න කැමති නිසා අපි තවත් පොඩි කතාන්තරයක් කියමු. ඒවත් සමහර විට ඔය නිතරව පිළිබඳව අහන්නත් ලැබෙන එකක්. මිගාර මාතා කියලා කියන්නේ මේ විසාඛාවට. විසාඛාව කියන ඒ මහ උපාසිකාව එක දවසක් දා බුදු පියාණන් වහන්සේ දකින්න ආවා. දවල් කාලේ තෙත වස්ත්‍ර ඇතිව තෙත හිසකෙස් ඇතිව ආවහම බුදු පියාණන් වහන්සේ අහනවා, මොකද විසාඛා මේ මහ දවල් කෙස් තෙත් ඇඳුම් ඇතිව මේ විදිහට එන්නේ කියලා. එතකොට කියනවා, මගේ බොහොම ප්‍රියමනාප මිනිබිරිය නැති වුණා කියලා. ඒ අර බොහොම ප්‍රියමනාප නිසා ඒ බොහොම කනගාටුවෙන් ආවේ ඇත්ත වශයෙන්ම. ඒ විදිහේ මරණයක් වුණාම ඒ කාලේ තුන චාරිත්‍රයක් වෙන්නේ නැති අර විදිහට දිනාලා තෙත රෙදි වලින්ම යාම. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා, විසාඛාව ඔබ කැමතිද මේ සැවැත් නුවර ඉන්න ඔක්කොම තමන්ගේ මේ දරුවන් මිනුබුරන් වෙනවට? අපොයි මම බොහොම කැමතියි කිව්වා. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා, සැවැත් නුවර කී දෙනෙක් විතර දවසකට මැරෙනවද? සමහර දාට 10 දෙනෙක්, 9 දෙනෙක්, 8 දෙනෙක්, එක්කෙනෙක්වත් නොමැරෙන දවසක් නෑ. එහෙනම් විසාකා ඔබට කවදාවත් මේ තෙත කේස් නැතිව තෙත රෙදි නැතිව එන්න හම් වෙන්නේ නෑනේ. ඇයි ඒ තමන් ඔක්කොම ඒ දරුවා තමන්ගේ දරුවන් මුණුබුරන්නම්? ඔන්න එතකොට විසාකාවගේ එහෙනම් මට ඕනේ නෑ එච්චර දරුවෝ කියලා විසාකාව එක පාටම කිව්වා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ එක්තරා වටිනා ගාථාවක අදහස විතරක් කිව්වහම ප්‍රමාණවත්. යම් තාක් ලෝකයේ විවිධ දුක් ඇති වෙනවා නම් ඒ හැම එකක්ම ප්‍රිය කියන අදහස තුලින් ඇති වෙන්නේ කියලා. නොයෙකුත් අනේක විද දුක් කරදර ඔක්කොම ඇති වෙන්නේ ප්‍රිය කියන වචනය තුලින්. එතකොට මේ අපි මෙච්චර ප්‍රිය කරන ප්‍රිය වචනය තුලින් තමයි අන්තිමට මේ ඔක්කොම දුක් එන්නේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එතන ඊළඟට ප්‍රකාශ කරන අවසාන කරන්නේ, යම් කෙනෙකුට ප්‍රිය අප්‍රිය දෙකක් නැද්ද, ඒ අයට කිසිම දුකක්ද නැත, ඒ අය අශෝකයි නිස්සෝකයි කියන ඒ අදහස එතනත් මතු කරලා දෙනවා. තවත් සමහර අවස්ථාවල කලහ විවාද කේලම් ඒ ඔක්කොම තිතාක් දුක් ඔක්කොම ප්‍රිය කියන වචනය තුලින් ප්‍රිය යමකට ප්‍රියක් ප්‍රියවීම තුලින් ඒ ප්‍රියවීම ප්‍රියවුණු දේ නැතිවීමෙන් එහෙම නැත්නම් කවුරුත් හොරකම් කිරීමෙන් ඇති වෙන ගැටුම් ආදී එක පැත්තකින්, අනිත් එක ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇති වෙන ශෝකය පාලනය කර ගැනීම බැරිවීමෙන් නොයෙකුත් කරදර වලටපත් වෙනවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මේ ප්‍රිය භාවයේ කියන්නේ අර තණ්හාව පැලපදියම් වෙන්නේ තණ්හාව ඇති උපදින්නේ පැලපදියම් වෙන්නේ යම ප්‍රිය වශයෙන් සැලකීම නිසාය කියන එකයි. ඒකට පියාප්පියන් යම් කෙනෙකුට ප්‍රිය අප්‍රිය දෙකක් නැත්නම් එයට ගැටක් නැත. ඕකයි අවසාන පාඩම. එතකොට ඒකට උපකාර වෙන අර ඒ භාවනා අවස්ථානුකූලව ඒ බුදු පියාණන් වහන්සේ දැක්ුවේ. දැන් ඒ හිත මධ්‍යස්ත බවට පත් කරගන්න උපකාර වෙන එක තමයි ධාතු සංඥාව. දැන් අසුභ සංඥාවෙන් කරන්නේ ඒව නැතිව දේවල් නෙවෙයි යථාර්ථයයි. සාමාන්‍යයෙන් ශරීරයක අසුභ ස්වභාවය ඒවා කොහොමත් තියෙනවා. නමුත් බැලු බැලමට පේන්නේ ප්‍රිය ස්වરૂපයයි. එතෙන්දී අපි විශේෂයෙන් දැන් කට කියන්නේ සවිඥානක අසුභය කියලා කියනවා. මේ ජීවමාන ශරීරය ජීවත් වෙන පුද්ගලයාගේ ශරීරය විඥානීය සහිතම ඒකත් අසුභයි. නමුත් ඒකට හිතේදී වෙන්නේ නැත්නම් ඒක වැටෙන්නේ නැහැ. කෙස්ලොම්නිය දත්ත ආදී මේ දෙතිස් කුණප කොට්ටාස කියලා කියන්නේ මේවා කුණප නිසා. මේවට කුණප කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා නෙවෙයි. මේ එකක්වත් සුවඳවත් කලක් තියාගන්න පුළුවන් විදිය දේවල් නෙවෙයි. මේවා හැම එකක්ම වෙන වෙනම ගත්තාම ප්‍රිය නැහැ මේවා. නමුත් මේවායින් මම පෙන්වන ශරීරයේ ප්‍රිය බවක් තියෙනවා. ඉතින් ඒකේ මේ ජීවත් වෙන ශරීරය පිළිබඳව. ඊළඟට ඒ වගේම අසුභ භාවනාවට අයිති දේවල් බව මේ පින්නතුන් හොඳට දන්නවා. මිය ගිය පුද්ගලයා පිළිබඳව. එතන තියෙන්නේ ඒ තමන්ට ආරෝපණය කර ගැනීම. යථායිදං තථායේතං යථායේතං තථායිදං. තමන් මැරෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒ කාලේ නම් අමුසොහොන් තිබුණා. අමුසොහොන් වල ඔය කතිකුත් මැරිච්ච අය ගිහිලා දාලා තියෙනවා. ඕක දැකලා කල්පනා කරනවා මාත් මේ තත්ත්වයට එනවා නේද යම් දවසක. මෙතෙන්ට එනවා නේද. මේ ශරීරයත් ඒ වගේමයි. මේ ශරීරයත් මේ වගේමයි. අන්න එහෙම ක්‍රමානුකූලව මේ ශික්ෂණයක් තුලින් මෙන්න මේ ආකල්පයක් වශයෙන් මේක දියුණු කරගත්තු පුද්ගලයාට අර වගේ එක පැත්තකින් ඒක රාගයට දුවන හිත පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මේවා පිළිබඳව ඇල්ම නිසා ඇතිවෙන ශෝකය සන්තාපය ඒ සමහරු දිවිනසාගන්නේ තමන් ප්‍රියමනාප හැටියට සලකපු කෙනෙක් හදිසිය නැති වුණාම. ඒ අය අමරණීය හැටියට හිතාගෙන හිටි බවයි එයින් පේන්නේ. මරුණට පස්සේ අන්තිමට ඔන්න ඉතින් හිතනවාර තමන් මවාගෙන හිටියේ සුභ ලෝකයෙන් ගිලිහිලා යනවා. දැන් යනවා පින්නතුනි සුභවාදී චින්තනයක් බොහොම භෞතිකවාදයක් අත්ඇල් බැඳගෙන සුභවාදී චින්තනයකට දැන් විශාල පිරිස් ඇදිලා යනවා. මේ බුදු පියාණන් වහන්සේ අපට මේ දේශනා කර ලෝකයෙන් නැතර වීමේ මේ ශ්‍රේෂ්ඨ පණිවිඩය තව ටිකලක් යනකොට මේ පින්නතුන්ට අහන්නවත් ලැබෙන එකක් නැහැ. ඒ වෙනුවට හැම එකක්ම අර සුභ හැම දෙයක්ම බලන්නේ සුභ පැත්තෙන්. බුදුරජාණන් වහන්සේ මේ කිව්වා මේකේ ආස්වාද පක්ෂයක් තියෙනවා මායිවන් නැති කියලා කියන්නේ. නමුත් අපස්සාදා ආස්වාද පක්ෂයේ ටිකයි වැඩිය තියෙන්නේ ආදීනවයි. ඊළඟට ඒ ආදීනව නිසාම තමයි බුදු පියාණන් වහන්සේ මේ සංසාරයේ භයජනක තැනක් ජීවිතය හැමදාම පවත්වා ගන්න බෑ. කොයිතරම් ලෙඩ රෝග කරදර මැද්දේද ජීවිතයක් පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේක දිනපතා මේක නඩත්තු කරන පුද්ගලයයි දන්නේ මේකේ තියෙන කුණු කන්දල් ඇත්ත වශයෙන් ඇවිදින වැසිකිලි වගේ කියලා කියන්නේ එක. ඉතින් ඒ වගේ ශරීර. නමුත් ඒවා පිළිබඳව ඒ පැත්ත වහලා දාලා අන්න අර සුභවාදී චින්තනයකට හුරු කරන සිතවිලි ධාරාවක් දැන් පැතිරෙන බව පේනවා. නුවණින් කල්පනා කරන්න ඕනේ ඒ තුලින් ඇති වෙන්නේ අන්න අර විදිය භයානක අපරාධ, දිවි නසා ගැනීම, කාම අපරාධ ඕවා හොසේ යන්නේ. අතීතයේ නොතිබුණු තරම් භයානක තිරිසන් ලෝකේ දැන් බල්ලෝ රැලක් එකතු වෙලා කෑ ගහන තැනක් දිහා බැලුවම ඒ තත්ත්වෙම තමයි තව ටිකක් යනකොට පාරවල් වල දකින්න ලැබෙන්නේ. අන්න අර කියාපු අර අසංවර භාවය මතුවෙනවා. බුදු පියාණන් වහන්සේ කියාපු මෙන්න මේ කියාපු ශික්ෂණය. අපි දැන් කිව්වා ඒකේ ගිහි ජීවිතයට පවා වැදගත් වෙන බව. අපි හිතුව මේ දොස්තර මහත්තුරු අර කියාපු විශික්ෂණය නැතිව ඒ තමන්ගේ එන රෝගීන් පිළිබඳව ක්‍රියා කරන්න ගත්තොත් කොයි විදිය දේවල් සිද්ධ වෙයිද? ඒක නිසායි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අවසානයේ ඒ අවස්ථානුකූලව අර විදියට නොපිළිකුල් දේ පිළිබඳවත් පිළිකුල් බවට තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම. පිළිකුල් දේ පිළිබඳවත් නොපිළිකුල් බව. අන්තිමට ඒකේ පරමාර්ථය ඉහෙළම අංකය තමයි ඒ දෙකම ඉක්මවාලීමෙන් සමතික්‍රමණය කිරීමෙන්. ඊටත් ඉහළින් ඊළඟට තමයි උපේක්ෂාව. උපේක්ෂාවට හිතගත්තු තැන අන්න ඒ සම්පූර්ණ විමුක්තිය. ඒක තමයි නිශ්ශෝකී බව කියලා කියන්නේ. ඒක උත්සාහයෙන් කළ යුත්තක්. නමුත් යන්නේ උපේක්ෂාව ටිකක් හරි මතු කරගෙන තමයි ඇත්ත වශයෙන් සතර සතිපට්ඨාන පවා වඩන්න වෙන්නේ. ඒකයි පින්නතුනි දැන් ওই සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා යම් කිසි යෝගාවචරෙක් භික්ෂුවක් වේවා ගිහියෙක් හෝ වේවා සතර සතිපට්ඨානයට බහිනකොට මූලික සුදුසුකමක් හැටියට දැක්වෙනවා පද කීපයක් දැක්වෙනවා ඇතම් කෙනෙක් එක 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 විදිහට විග්‍රහ කරනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. සති සම්පජඤ්ඤේ වඩන්න සතෝ සම්පජානෝ කියලා කියන්නේ සිහි නුවණ සිහියත් නුවණත් යොදන්න. ඒකට මූලික අවශ්‍යතාවක් හැටියට දක්වනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන්නේ එතන අවිද්‍යාව නෙවෙයි එතන අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය දැඩි ලෝභය. අන්නේ දැඩි ලෝභය දොම්නස දැඩි ලෝභය දොම්නස දෙකම පාලනය කරගෙන තමයි සතිපට්ඨානය වඩන්න වෙන්නේ. මොකද යථාර්ථය යථාභූත තත්වය තේරෙන්නේ අන්න අර කියාපු අන්ත දෙකෙන් මිදුන අවස්ථාවේ. ප්‍රිය අප්‍රිය රාග ද්වේෂ ඒවයින් හිත මෑත් කරගත්තු අවස්ථාවේ යථාභූත වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අර දැඩි ඇල්මත් දොම්නසත් ඒ දෙකම ඉවත් කරලයි කය කයානුව කයෙහි කය අනුව දකිමින් වාසය කරන්නේ. වේදනාවන්හි වේදනාවන් අනුව දකිමින් වාසය කරන්නේ. සිතෙහි සිත අනුව දකිමින් වාසය කරන්නේ. සිතට එන අරමුණු පිළිබඳව ඒ අරමුණු අරමුණු හැටියට දකින්න පුළුවන් වෙන්නේ. මොකද එතන මධ්‍යස්ථ හිතක් අවශ්‍යයි. නැත්නම් ඒවට අහු වෙනවා. අපි හිතමු නීවරණ. දැන් කෙනෙක් කල්පනා කරන ඔය අභිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ නීවරණ ප්‍රහාණය කියලා. එච්චර දුර ගියන්ත හිතන්න යන්න දෙයක් නැහැ. මොකද සතර සතිපට්ඨානය වඩන්නේමත් නීවරණ ප්‍රහාණය සඳහා. නීවරණ කියලා කියන්නේ භාවනාවට සමාධියට බාධක වෙන ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන්නේ ඒ ධර්ම. එච්චර දුර යන්න ඕනේ නැහැ මෙතන. මොකද එහෙමනම් අර නීවරණ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ සතර සතිපට්ඨානේ. නමුත් මෙතන අර යටත් පිරිසෙන් අවම වශයෙන් අර දැඩි ලෝභයත් දොම්නසත් ඒවත් ඉවත් කරලයි යථාභූත වශයෙන් දකින්න පටන් ගන්න වෙන්නේ. මධ්‍යස්තව මේව දිහා බලන්න හැකියාව තියෙන්න ඕන. ඒවා ඒ හැටියටම මේ මගේ කයේ මේ අනුන්ගේ කයේ කියලා ඒ විදිහට වෙන් කරන්නේ නැතුව මේක ආධ්‍යාත්මික මේක මේ මා ළඟ තියෙන එක එහෙම නැත්නම් මේ ළඟින් තියෙන එක බාහිර බහිද්දා ඇතුළතයි පිටතයි කියලා ඒකට වශයෙන්ම අර දැන් මේ කාලේ විද්‍යාත්ම කියන වචනේ පාවිච්චි කරන ටිකක් භයානකයි. නමුත් අපිට කියන්න පුළුවන් අන්න ඒ විදිහේ දෙයක් මෙතන තියෙනවා. අතුලතයි පිටත මගේ යනුගේ කිලත් නෙවෙයි. මේ මෙතන තියෙන කයයි පිටත තියෙන කයයි. ඒක නිසා තමයි යථායිදං තථායතං යථායතං තථායිදං අජ්ජත්තං ච බහිද්ධාච කායේ ඡන්දං විරාජේ. මෙය යම්සේද එයත් එසේමය. ඒ යම්සේද මෙයත් එසේමය. ඒ විදිහට අතුලතත් පිටතත් පිළිබඳව අතුලතත් පිටතත් තියෙන කය පිළිබඳව ඡන්දය ආසාවල් ලැබ නැති කරන්නේ කියලා ඒ විදිහටයි ධර්මයේ දක්වන්නේ. එතකොට අන්න අර මධ්‍යස්ථ හිත කිනුයි එක පටන් ගන්නෙ. ඒ මධ්‍යස්ථ භාවයේ අන්තිම ඉහළම කොන තමයි ඒ උපේක්ෂාව. ඉහළම උපේක්ෂාව අවස්ථාවේදී තමයි ඔක්කොගෙම මිදින්නේ. මේවා අරගත්තු අරමුණු ඒවා යම් කිසි අර ශික්ෂණයක් සඳහායි ගත්තේ. ඒ ශික්ෂණය අන්තිමට බලනකොට මෙතන අතුලයි පිටයි කියලා වෙන් කරන්නත් බෑ. දැන් මුළු ලෝකෙම තියෙන ගැටුම තමනුත් අනුනුත් අතර ගැටුමක්. නේකුත් ජාති අතර ගෝත්‍ර අතර ගෙදර දොරවල් වල තියෙන ගැටුම් හැම එකම විග්‍රහ කරලා බලනකොට මෙතන තියෙන්නේ අන්න අර ඇතුළතත් පිටතත් කියන ගැටුම වගේ දෙයක්. එහෙමත් නැත්නම් තවත් විදිහකට කියන්න පුළුවන් උපාදීන්‍යත් අනුපාදීන්‍යත් අතර සටනක් කියලා කියන්න පුළුවන්. උපාදීන්‍ය කියලා කියන්නේ අපි මේ මව් කුසේදී ඇති වෙලා මේ අරගෙන ආපු මේ විඥානීය සිත සහිත මේ ශරීරයයි. මේ ශරීරයත් ඊළඟට මේකට ගොදුරු කරගන්න දේවල් අනුපාදින්න පිටත තියෙන. ඉතින් ওই දෙක අතරේ ඒකේ සටනක් වගේ පේන්නේ. බාහිර දේවල් මේකට ගොදුරු කරගන්න බලනවා. මේ ශරීරය ආරක්ෂා කරන්න. ඕක තුල ඇලුම් ඇගැටුම් මේ දෙක ඇති වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒ වගේම සරියුත් මහා රහතන් වහන්සේලා එහෙම පෙන්නුම් කරනවා. මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතර පිටත තියෙන්නේ මේ හතරමයි. එතකොට ධාතු වශයෙන් බලනකොට අන්න එක තමයි ධාතු සංඥාව කියලා කියන්නේ. ධාතු මනසිකාර්ය තුලින් සිත මධ්‍යස්ථ භවට ගේන්න පුළුවන්. දැන් මෛත්‍රියෙන් අර විදිය ද්වේෂය ඇති වෙන ඒ පුද්ගලයන් හැටියට සත්ත්ව සංඥාව එතන යනවා තාම සත්ත්ව සංඥාන් හැම සත්ත්වයාම සැපයට කැමතියි කියන ප්‍රස්තුතිය උඩ ඉඳගෙනයි සුවපත් වේවා කියන එක තුලින් අපි අර ද්වේෂය ජයගන්නේ. නමුත් ඊට වඩා ගැඹුරින් ප්‍රඥා ගෝචර වශයෙන් මේ අර මධ්‍යස්ථ භවට ගේන්න කරන්නේ මෙතන තියෙන්නේ අර පඨවි ආපෝ තේජෝ ආයෝ එතන තියෙන්නේ මේ හතරම. ඉතින් ඒක ඒවට දෙන වටිනාකම් අපි වෙනස් කරනවා අපේ රුචි අරුචිකම් මනුව ප්‍රියමනාපකම් මනුව. මෙතන තියෙන පටවි වගේ නෙවෙයි අර මං කැමති මං බොහොම අලුම් කරන කෙනාගේ ඒ තියෙන හතර. ඒ විදිහට සමහර අය හිතෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි ඔන්න මේ ශරීරය තරම් වටින්නේ නැහැ මට ආහාර ඕනනම් ඔය සතිකුගේ හරි එහෙම ඒක එමරාගෙන කන්න පුළුවන්. අන්න එතකොට අන්න අර බෙදීම එනවා. ඒ බෙහෙදේ සමහන් කිරීමයි මෙතන කරන්නේ මධ්‍යස්ත යථාර්ථය. යථාර්ථයට සිත ගේනවා. මෙතන තියෙන ධාතු හතර මේ ඔක්කොම කරන්නේ මොකද? මේ අපේ හිත මේ ඔක්කොම කරන්නේ හිත සකස් කර ගැනීම සඳහා. ඒකයි අපිට හිතන්න තියෙන බුදු පියාණන් වහන්සේ අපට අවසර දීලා තියෙනවා යම් යම් ආකාරයකින් කුසල් ධර්ම ඇති වෙනවා නම් ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න. යම් යම් ආකාරයකින් අකුසල් ඇති වෙනවා නම් ඒ ආකාරයෙන් නොමෙනෙහි කරන්න. ඔතනයි අර අපි කලින් කියාවු යෝනිසෝ මනසිකාර දෙකේ බෙහෙදේ තියෙන්නේ. නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් ආකාරයකින් මෙනෙහි කිරීමෙන් රාග ද්වේෂ මෝහ කියලා කියන මේ ඇතුළත තියෙන ඒ ක්ලේශ ධර්ම දුරු වෙනවා නම් ඒකයි යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් ආකාරයකින් මෙනෙහි කිරීමෙන් රාග ද්වේෂ මෝහ වැඩෙනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. අනිසි මෙනෙහි කිරීම. එතකොට ඒ දෙකෙන් වෙන් වෙලා ඒ දෙකෙන් වෙන් වෙන ක්‍රමයයි මේ භාවනා හැම එකක් තුලම තියෙන්නේ. ඒක අවස්ථානුකූලව අපි යොදා ගන්න ඕනේ. හිටි හිටි එක කරන්න බෑ. ඒකට යෙදීම යෝගී කියලා කියන්නේ යෝග කියලා කියන්නේ යෙදෙනවා. යෙදෙන්නේ නැතුව හිටි හිටි ටක් ගාලා ඩක් ගාලා එහෙම කරන්න බෑ යම. මොකද ඒකට හේතුව දීර්ඝ කාලයක් සංසාරයේ අපි තුල සමහර විට තිරිසනුන් වෙලා යක්ෂයින් වෙලා නොයෙකුත් විදිහේ ක්‍රේස් කෙලස් ගති පැවතුම් අපට අපේ චිත්තසංතානෙට ජීර්ණ වෙලා වගේ තියෙන්න පුළුවන්. ඒකට යම්කිසි භාවනාව කියලා කියන ක්‍රමානුකූල වැඩිවීමක් තුලින් පමණයි එයින් අත්මි දෙන්න පුළුවන් වෙන්නේ. ඒකටයි බුදු පියාණන් වහන්සේ මාර්ගය දක්වන්නේ. ඒක යෝගී කියන වචනේ තුල තියෙන අන්න අර යෙදීම. ඒ යෙදෙන කෙනා යෙදෙන්න ඕනි කොහොමද? අර කලින් කිව්වා වගේ යෝනිසෝ යමක් ඇති වෙන යමක් හටගන්න මුල් තැනටම හිත යොදලා ඒ වායේ එහා කොනට හිත යොදලා නෙමෙයි මෙතෙන්ට මේවා පටන් ගන්න මෙහෙන් කියනයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. රාග ద్వේෂ මොහ ඔක්කොම ඇති වෙන්නේ බාහිර ලෝකයේ තියෙන තරම් ඔය සුඛෝ භෝගී අරුමෝසන් දේවල් විනාශ කරලා මිනිස්සුන්ගේ හිත පිරිසුදු කරන්න බෑ. මෙතනයි එක හරි ගස්ස ගන්න තියෙන්නේ. බාහිර ලෝකේ ඉන්න ඔක්කොම සතුරු විනාශ කළා එදාට අපි හොඳට සැනසෙල්ලෙන් සාමයෙන් ඉන්නවා කියලා කියන්න බෑ. මෙතනයි එකක් තියෙන්නේ. රාගයක් තියෙන්නේ, ද්වේෂයක් තියෙන්නේ, මෝහයක් තියෙන්නේ මෙතන. එතකොට ඒක නැති කරගන්න මාර්ගය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. දැන් එතකොට මෝහය ගැන කියනවා නම් විශේෂයෙන්ම අන්න අර මධ්‍යස්ථ භාවය. එතනයි ඒ හැංගිලා තියෙන්නේ මේ ප්‍රඥාව. දැන් මේ පින්නතුන්ට ඔය සමහර විට අහන්න ලැබෙන්නේ නැති කලින් අවස්ථාවවල දුකයි සතයි අතර සීසෝ පැදිල්ලක් ගැන. ඒ වගේම සීසෝ පැදිල්ලක් තමයි ප්‍රිය අප්‍රිය දෙක අතර තියෙන්නේ. ප්‍රිය දේට අපි කැමති, අප්‍රිය දේට අකමැති. ප්‍රිය දේ ලං කරගන්න හදනවා, අප්‍රිය දේ දුරු කරගන්න හදනවා. ඔතනත් තියෙන්නේ සීසෝ පැදිල්ලක්. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ ප්‍රිය අප්‍රිය දෙකෙන්ම වෙන් වෙලා මැදට එන්නේ කියලා, මධ්‍යස්ථ. එතෙන්ට එනකොට තියෙන්නේ මොකක්ද? අන්න අර කියාපු ධාතු සංඥාවන්ව ගියා වගේ මෙතන අස්මි කියලා මෙමි කියලා ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ ඒ විදිහට බලනකොට ධාතු ගොඩක් පමණ. එහෙම නැත්නම් ඒ පුද්ගලයා අපි වෙන් කරලා ගන්න ඒ බෙදීම් ඔක්කොම අපිම ආරෝපණය කරපු දේවල්, අපේම ආකල්පය අනුව, අපේම කෙලෙස් අනුව ඒ සත්‍යයට ආරෝපණය කරපු දේවල් කියන ඒ අවබෝධය එනවා. ඉතින් ඔන්න ඔක බුදු පියාණන් වහන්සේ මෙච්චර මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? ලෝකයා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය දුක පිළිබඳ ප්‍රශ්නයයි. එතකොට ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර විසාකාගේ සිද්ධිය අගටත් එහෙම ප්‍රකාශ කරන්නේ යම් තාක් ලෝකේ දුක් ඇති වෙනවනම්, ඒ කන්තාප ඇති වෙනවනම්, ශෝක ඇති වෙනවනම් හැම එකක්ම ප්‍රිය භාවය නිසා ඇති වෙන්නේ. ප්‍රිය හැටියට සැලකීම නිසා ඒවට ඇලුම් කරනවා. ඒ ඇලුම් කරපු දේ ඕන හැටියට තියාගන්න බැරි වෙනකොට ඒකට බාධා වෙනකොට ඒකට ද්වේෂය ඇති වෙනවා. ඕක තුලයි මේ මුනුහත් ලෝකයේම දුක පවතින්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේවා ඒ ධර්ම ස්වභාවයට හිත යොදන්න පුරුදු වෙන්න. ධර්ම ස්වභාවයට හිත යොදන්න පුරුදු වෙනකොට එතන තියෙන ශාන්ත බව. මේවා මේ ඇතුළත තියෙන දැන් ඒ සතිපට්ඨානය තුලින් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේවා කවදක් පවතින එකිනෙකට සම්බන්ධව පවතින ධර්මතාවල් පමණ. අපි මේ වැටකඩළු බෙදා ගැනීම තුලින් තමයි මේ දුක් රාශියක් ඇති කරගෙන තියෙන්නේ. අපේ ශරීරය දිහා බැලුවත් එක කොනකට දානවා, තව කොනකින් යනවා. මේකට අපි මේ එකක් හැටියට අපි ඒකකයක් හැටියට මේ සලකනවා. මමී කියා ගන්නවා. එතකොට ඒ ගන්න හුස්ම හෙළුවේ හැටියට මම කියලා හුස්මක් අරගෙන ඒක තුල ඒ අවස්ථාව තුල පවා මම කියලා කිව්වට එතන ඝන සංඥාවෙන් ගත්තට එතන එකක් හැටියට ඒකකයක් හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. විදර්ශනාවෙන් දකින්න කෙනාටයි ඒක ටික ටික අවබෝධ වෙන්න පටන් ගන්නෙ. සාමාන්‍ය ලෝකයා සම්මුති වශයෙන් එදිනදා ජීවිතය ගෙන යන්න ඕන නිසා ව්‍යවහාර වශයෙන් අන්නර වෙනස් වීම, ශීඝ්‍ර වෙනස් වීම, ඇතිවීම නැතිවීම ඒක අමතක කරලා එතනයි අවිද්‍යාව තියෙන්නේ. ඒක අමතක කරලා එතනයි මෝහය තියෙන්නේ, මුලාව තියෙන්නේ. ඒ මුලාව තුලයි ලෝකයා ජීවිතය ගෙන යන්නේ. සංසාරයේ තියෙන හැම පිටම මුලාව. එතකොට සංසාරය වඩන්න නම් මුලාව පෝෂණය කරන්න ඕන, මෝහය පෝෂණය කරන්න ඕන. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ සසරින් එතර වීම, ලෝකයෙන් එතර වීම. ලෝකයෙන් එතර වෙන්න නම් එතකොට මුලාව නෙවෙයි, මෝහය නෙවෙයි. මෝහය වෙනුවට එතන මෝහය තිබුණු තැන ප්‍රඥාමතු කරගන්න ඕන. අන්නේ ප්‍රඥාමතු කරගෙන ඉල්ල සඳහා තමයි හිත ඒ මධ්‍යස්ථ භාවයට ගේන්නේ. එතකොටයි ලෝකී යථාර්ථයේ ඒ ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් වෙන්නේ. ඇත්ත ඇති හැටියට දැකීම සඳහායි අන්න අර එතකොට අපි දැන් මේ පින්නතුන් හොඳටම දන්නවා මේ අපි ශීලය කියලා කියන එක තුලින් අන්න අර කියාපු ගොරෝසු මට්ටම් තමන්ගේ ආත්මාර්ථකාමි ඕනෑ එපාකම් පිරිමහා ගන්න අනිත් සත්වයින්ට හිංසා පීඩා වෙන ඒ චින්තන ඒ කායක වාචසික ක්‍රියාවල් වලින් වෙන් වෙලා හිතුම් පැතුම් වලින් වෙන් වෙලා එපමණකින් ඒ මධ්‍යස්ත වෙන උත්සාහ කරනවා. ඊළඟට සමාධියේදී ක්‍රමක්‍රමයෙන් අන්න රහිත මුදා ගන්නවා. තවත් ඒ හිතට කඩාගෙන එන අනවශ්‍ය වර්තමානීය මොහොත ඒ වටිනාකම ඉතිකරන හිතට කඩාගෙන එන කෙලෙස් ඒ වායින් හිත මුදාගෙන යම් කිසි අරමුණක සිත තැන්පත් කරගන්නවා, එකඟ කරගන්නවා. ඊළඟට එකඟ කරගත්තු සිතින් කරන්නේ අර කෙලෙස් කපලා දැමීම කියලා කියන්නේ ඒකයි. ඒ මෙනෙහි කිරීම ඊළඟට යොදනවා යෝනිසෝ මනසිකාර්ය නිසියාකාර මෙනෙහි කිරීම. ඒ නිසියාකාර මෙනෙහි කිරීම තුළින් අර මෙතෙක් අල්ලගෙන හිටපු දේවල්, ඝන සංඥාවෙන් ගත්තු දේවල්, එකක් හැටියට හිතාගත්තු දේවල් පේනවා. මෙතන තියෙන්නේ ඇතීම් නැතිම් ප්‍රවාහයක්, සන්තතියක්, ගලාගෙන යන ගඟක්. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයත් ප්‍රවාහයක්, ගලාගෙන යන ගඟක්, සන්තතියක්. එකක් නෙවෙයි ආශ්වාසයයි ප්‍රශ්වාසය කියන්නේ, දෙකක් නෙවෙයි ආශ්වාසය එකකුත් නෙවෙයි. එතනත් තියෙනවා රැලි ගොඩක්, රැලි ගොඩක්, හුස්ම රැලි මහා රාශියක් තියෙනවා. අනිත් ඒවත් එහෙමයි. එතකොට මේ අපි කයේ කියලා ගන්න එක, මේක පෝෂණය කරන ගන්න අර ආහාර, ඊළඟට මේ ශරීරය තුළ තියෙන අනිකුත් ක්‍රියාකාරීත්වයන් හැම එකක්ම හැම තැනම තියෙන අනිත්‍යතාවයි. එතකොට ආයිත් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ ලෝකයාට හෙලිකල අර ත්‍රිලක්ෂණයටයි. අනිත්‍යතාව, අනිත්‍යතාව නිසාම ඇතීම් නැතිවීම කියන ඒ දෙකෙන් පෙළෙන නිසා මෙතන දුකක්. සමහර කෙනෙක් මේ අනිත්‍යතාව තුළ සත සංඥාව ඇති කරගන්න බලනවා, සුභ සංඥාව ඇති කරගන්නවා. දැන් ඇතම් කෙනෙක් කියන්න පුළුවන් දැන් අපට ඉසරදයක් ඇති වෙනවා. ඉතින් ඉසරදේ නැති වුණාට පස්සේ සැපයිනේ, ඒක නිසා ආයසනදේ හොඳයිනේ. ඉතින් එහෙම කවුද කිව්වලු අර ඔය පිස්සන් කොටුවල එහෙම සමහරු ඉන්නවා මේ බිත්තිය ඔළුව ගහගෙන යනවා දිගට. මොකද ඔළුව ගැහිම නතර කළ හැකි සැපයිනේ. අන්න ඔය තර්කේ උඩ එහෙම විශ්වත් ඉන්නා. ඒ විදිහට අනිත්‍ය සංඥාව තුළ සමහර කෙනෙක් සැපයක් දකිනවා. සුභවාදී චින්තනය කියලා කියන්නේ ඔන්නෝම එකක් යනවා. ඉතින් අනිත්‍යතාව මේ බුදු පියාණන් වහන්සේගේ වචනය එම් පිටිය ප්‍රතික්ෂේප කිරීමක්, ත්‍රිලක්ෂණයේ ප්‍රතික්ෂේප කිරීමක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා. යමක් අනිත්‍යද ඒක දුකයි, යමක් දුකද එතන අනාත්මයි, එතන මමයි කියලා ගැනීමක් නැහැ. ඒකෝර එහෙමනම් தත්වය මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ හැම දෙයක්ම අනිත්‍යතාවයෙන් පෙළෙනවා. ඒකෝට අර වෙනස් වෙන පමණින් මේක බුද්ධ වචනයම තමයි. සැප වේදනාවේ ස්වභාවය, සැප වේදනාවේ ස්වභාවය තිබෙනකම් සැපයි, වෙනස් වෙනකොට දුකයි. දුක් වේදනාවේ ස්වභාවය තිබෙනකොට දුකයි, වෙනස් වෙනකොට සැපයි. ඒ වුණාට තර්කය තියෙන්නේ වෙනස් වෙනකොට සැපයි කියලා දුකට කවුරුත් ආරාධනා කරන්නේ නැහැනේ. එහෙම ආරාධනා කරන්නේ අර මෝඩ පුද්ගලයෝ විතරයි. එතකොට ඒකත් ඒ විදිහටම තියෙන්නේ. ඉතින් වෙන එකක් තබා මධ්‍යස්ථ භවයේදී පවා අන්තිමට ඒකත් එතනත් හෙලෙත් ආඩුවක් තියෙනවා. හෙලෙත් ආඩුවක් තියෙනවා. මේ මධ්‍යස්ථ භව ලෝකයා හිතන විදිහ මධ්‍යස්ථ මට්ටමටත් වඩා ඉහළින් බුදු පියාණන් වහන්සේ මේ නිවන දක්වන්නේ. ඒකට තමයි අපි අර ඇතම් අවස්ථාවල් ප්‍රකාශ කරේ. දැන් අර සීසෝ පැදිල්ල, සැපයි දුකයි අතර සීසෝ පැදිල්ල, ඊළඟට ප්‍රිය අප්‍රිය දෙක අතර සීසෝ පැදිල්ල. මේ සීසෝවේ මැදට ආවට පස්සේ යහුවෙන්නේ මොකද්ද? කොහොමද මේ සීසෝව හැදිලා තියෙන්නේ? මේක යට තියෙන අඩේ අහුවෙනවා. අඩේ මොකද්ද? අස්මි, අස්මි වෙමි කියන මානය. එතකොට මේකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අවසානයේදී අස්මි මානය සම්පූර්ණයෙන්ම අයත් කළ තැන තමයි අන්න නිවීම. එතකොට එතනයි පැවැත්මේ අවසානය, එතනයි නැවැත්ම, එතනයි නිරෝධය, එතනයි සැනසීම. එතකොට මේ පින්නතුන් මේ අවස්ථාවේ මේ බුදු පියාණන් වහන්සේගේ ඒ මතු කරලා දුන්න ලෝකෝත්තර වටිනාකම් ඒවා පිළිබඳව යම් කිසි අවබෝධයක් මේ පින්නඳුට ලැබෙන්න ඇති. මේ ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා හැම බෞද්ධයෙකුම පරමාර්ථය නිවනයි. එහෙමනම් හැම දිනාටම අයිති දෙයක් බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරත් අපට ඒව අයිති නැහැ කියලා අහක දාන්න බෑ. ඒක නිසා මේ පින්නතුන් මේ වයින් ගත යුතු දේ ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට මේ අද දවසේ වටිනා මේ පෝය දවසේ මේ පින්නතුන් ශීලයෙන් ආරම්භ කළා. ඒ වටිනා ශීලයක් බොහෝ දෙනා සමාදන් වුණා උදෑසනම. ඒ ශීලයෙන් සකස් කරගත්තු වේදිකාව මත ඉඳගෙන යම් කිසි තම තමන්ට හුරු පුරුදු භාවනාවකින් සිත එකඟ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැති. දැන් එතකොට ඒ එකඟ වුණු සිතට මේ ධර්මයත් ගැඹුරින් වැටුණා නම් විදර්ශනාත්මක වශයෙන් ඒක තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න උපකාරු වුණා කියලා හිතෙනවා. එතකොට මේ රැස් කරගත්තු මේ කුසල සම්භාරය මේ ජීවිතයේදීම මේ ශාසන පරිහානියට කලින් මේවා බැරියේ කියන්නේ නැතුව හැකි සංඥා ඇති කරගෙන මේ සංසාර දුක මේ අවස්ථාවේ මේ ජීවිතයේදීම නැති කර ගැනීමට කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන මේ කුසල ශක්තිය ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම යම් තාක් මේ අවීචේ සිටක නිටා දක්වා තම තමන්ගේ නෑයුනුත් ඇතුළු යම් කෙනෙක් මේ බඳු ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මේ කුසල අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවරුන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් මේ ගාථා කියන්න. එතාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංතරං දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකප්පත්තා චනි සෝකා හොන්තු සබ්බේ විපාන්නෝ දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකප්පත්තා චනි සෝකා හොන්තු සබ්බේ විපාන්නෝ දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකප්පත්තා චනි සෝකා හොන්තු සබ්බේ විපාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි
සම්සමාදෝතු යාවනිපාන පත්‍තිය
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාවනිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාවනිපාන සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.